ලංකාවෙන් තේ මිලදී ගන්න ප්‍රධාන කලාපයක් හැටියට අපිට මැද පෙරදිග කලාපය හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව රුසියාව, ඊට අමතරව අපින් ඔස්ට්‍රේලියාව, ඊට අමතරව එක්සත් රාජධානිය වගේ රටවල් ලංකාවෙන් තේ මිලදී ගැනීම කරනවා. ඒකෙදී අපි විශේෂයෙන් කියන්න ඕනේ දරුවනේ, මේ තේ වගාවෙදිත් කිව්වා වගේ ගැටලු රාශියක් මතුවෙන්න පුළුවන්, ගැටලු තියෙන්න පුළුවන්. එකක් තමයි මේ කර්මාන්ත ශාලා පැරණි වෙන්න පුළුවන්, ඊට ශ්‍රමය සපයා ගැනීමේ ගැටලු. ඒ වගේම තමයි විශේෂයෙන්ම සේවකයන්ගේ අඩු පහසුකම් සහිත ප්‍රදේශ, විශේෂයෙන්ම කටිදම් නැති දරුවනේ ලයිම් වගේ නිවාසවල තමයි ජීවත් වෙන්නේ. අපි මේවට කියනවා වතු ජනාවාස කියලා, වතු පාසල් කියලා අපි මේව හඳුන්වනවා. ඉතින් මේ මේ කට්ටිය තියෙන අඩු වැටුප් ප්‍රමාණය, මෙන්න මේ වගේ දේවල් බලපාන්න පුළුවන්. මේ මේකේ තියෙන විශේෂයෙන්ම ගැටලු හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි, එහෙනම් අපි ඔන්න දැන් පුතේ ප්‍රධාන වගාවන් දෙකක් ගැන කතා කරා. ඊට පස්සේ අපි දෙක කතා කරමු තවත්. ලංකාවේ තියෙන වතු භෝගයක් තමයි පොල් වගාව කියන එක. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ පොල් ගස අපි හඳුන්වනවා කප්රුක කියලා. ඇයි දරුවනේ කප්රුක කියලා හඳුන්වනවා ඇත්තේ? මේ මේ පොල් ගහෙන් අපි ප්‍රයෝජනය ගන්න නැති කොටසක් නැහැ නේද? මේ හැම කොටසම පොඩ්ඩක් හිතලා බලමු. අපි පොල් අත්ත පවා නේද, ඊට පස්සේ පොල් ගෙඩිය, පොල් කට්ට, ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඉරටු වලින් නේද, විවිධ වූ දේවල් වලින් අපි මේකෙන් ප්‍රයෝජන ගන්න හින්දා අපි මේක හඳුනනවා පොල් ගස කියලා. ලංකාවේ ඉතින් ගෙවතු වගාවක් හැටියට ඉතා ප්‍රසිද්ධියෝ මේක ඇති කරන වගාවක් තමයි මෙන්න මේ පොල් වගාව. ගත්තොත් නැත්නම් පොල් වගාව සම්බන්ධ තියෙන කාරණා ගත්තොත් අපිට ප්‍රධාන වශයෙන් මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවනේ අපේ රටේ විශේෂයෙන් පොල් වගා ව්‍යාප්තිලා තියෙන විරලාසන්න ප්‍රදේශවල. ඒකෙදී අපිට ප්‍රධාන පොල් වගා කරන ප්‍රදේශ දෙකක් නැත්නම් ත්‍රිකෝණ දෙකක් හැටියට අපි හඳුන ගන්න. එකක් තමයි මහ පොල් ත්‍රිකෝණය, අනික තමයි සුළු පොල් ත්‍රිකෝණය. විශේෂයෙන්ම ගත්තොත් එහෙම පුතේ මහ පොල් ත්‍රිකෝණය නිර්මාණය වෙලා තියෙන ලංකාවේ කොළඹ, කුරුණෑගල, හලාවත. මොනම නැවතත් කියනවා කොළඹ, කුරුණෑගල, හලාවත. මේ මේ කොටස් යාකරමින් තමයි ලංකාවේ මහ පොල් ත්‍රිකෝණය තියෙන්නේ. සුළු පොල් ත්‍රිකෝණය විශේෂයෙන්ම දකුණු ප්‍රදේශ ආශ්‍රිත තියෙන්නේ. රන්න, මිද්දෙනිය, තංගල්ල සම්බන්ධ කරමින් තමයි මේ සුළු පොල් ත්‍රිකෝණ නිර්මාණය වෙලා තියෙන. සමහර විට මේ පොල් ත්‍රිකෝණ අපිට නම් කරන්න පුළුවන්. නැත්නම් මේ පොල් ත්‍රිකෝණට තියෙන ප්‍රදේශ දිස්ත්‍රික්ක ගැන අපින් අහන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් එහෙම පුතේ අපිට මේ පොල් වගාව ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක වගේ දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ටිකක් අඩුවෙන් තමයි ඔය කඳුකර ප්‍රදේශවල තියෙන්නේ. ඒකෙදිත් ඔන්න අපි පොල් වගාවේ තියෙන වැදගත්කම හඳුනාගත්තා. ඊළඟට අපි බලන්න පුළුවන් මේ පොල් වගාවේට බලපාන්නා වූ සාධක. ඉස්සෙල්ලා මම කිව්වා වගේම පොල් වගාවට ප්‍රධාන වශයෙන් සාධක දෙකක් බලපන. එකක් තමයි භෞතික සාධක, අනික තමයි මානව සාධක. විශේෂයෙන් පුතේ භෞතික සාධක හැටියට ගත්තොත් එහෙම පොළ වගාවට බලපානවා මෙන්න මේ වගේ සාධකයන්. එකක් තමයි වර්ෂාපතනය. මිලිමීටර 2000-2500ක් වගේ වර්ෂාපතනයක් පොළ වගාවට බලපානවා. ඊළඟ ගත්තොත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ත්, සෙල්සියස් අංශක 27ක උෂ්ණත්වයක් මේ සඳහා බලපෑවෙනවා. ඒ වගේ තමයි පස ගත්තොත් එහෙම මේකට තියෙනුනේ පුතේ ලවණ මිශ්‍ර පසක් තමයි පොල් වග සඳහා ඉතාම යෝග්‍ය වන්නේ. ඒ තමයි භෞතික සාධක. මේ පොල් වග සම්බන්ධයෙන් ගත්තොත් මානව සාධක හැටියට අපිට ගන්න පුළුවන් ශ්‍රමය, වෙළඳ පොළ, ඊළඟට ගත්තොත් එහෙම පොහොර භාවිතය, මෙන්න මේ වගේ දේවල් අපිට මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන්. ලංකාවේ පොල් පරේෂණ ආයතනය පිහිටලා තියෙන්නේ කොහෙද කියලා හෙවොත් පුතාලා දන්නවා ඇති, හැමෝම දන්නවා ලුණුවිල කියලා. ලුණුවිල තමයි පොල් පරේෂණ ආයතනය පිහිටලා තියෙන්නේ. නමුත් ඇඹිලිපිටියේ පොල් පරේෂණ ඇතර පිළිලා තිනා තවත් කාරණාවක් හැටියට අපිට ඒකත් හඳුනා ගන්න පුළුවන්. එහෙනම් පොල් ආශ්‍රිත නිෂ්පාදන ගත්තොත් එහෙම පුතේ පොල් ආශ්‍රිත විවිධ වූ නිෂ්පාදන තියෙනවා. විනාකිරි වෙන්න පුළුවන්, රා වෙන්න පුළුවන්, ඊළඟ ගත්තොත් විවිධ රස කැවිලි වෙන්න පුළුවන්. විවිධ දේවල් සඳහා පොල් වගාව යොදාගෙන තියෙන සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ සම්බන්ධයෙන් උත් අහන්න පුළුවන් මොනවද මේ වගේ තියෙන නිෂ්පාදනය සම්බන්ධයෙන් මොනවද කියලා පුතාලගෙන් දුවලගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ වගේම තමයි පොල් වගාවටත් බලපාන්නා වූ ගැටලු තියෙන පුළුවන්. පොල් වගාව තුළ තියෙනා වූ ගැටලු එකක් තමයි පුතේ පොල් වගාව පොල් බිම පොල් ඉඩම්, එහෙම නැත්නම් පොල් වගා කරන භූමි කට්ටි වෙන්න පුළුවන්, නැත්නම් කුඩා කොටස් වලට කැඩලා යන්න පුළුවන්. ඒකත් ගැටලුවක්. ඊළඟට තමයි පුතේ මේ පොල් වගාවට කෙරෙන දේශගුණ විපර්යාසයන් බලපාන්න පුළුවන්, ස්වභාවික ආපදා තත්ත්වයන් බලපාන්න පුළුවන්, විවිධ පොල් කුරුමිණියගේ වගේ වසංගත රෝග, දිරිර රෝග වගේ දේවල් බලපාන්න පුළුවන්. ඒතර මේත් එක්කම පොල් වගාවේ පොල් අස්වැන්න අඩු වෙලා රටේ පොල් අවශ්‍යතාවය සපුරා ගන්න බැරි මට්ටමට ඇවිල්ලා විවිධ ගැටලු වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන් අපි දන්නා මේ ළඟදී නේද මේ වර්තමානයේ වෙද්දි විශාල වශයෙන්ම පොල් බිල ඉහළ ගිහිල්ලා තිබ්බා. විසින් මේ මේ කාරණා රාශියක් පොල් වගාව සම්බන්ධයෙන් බලපාන්න පුළුවන්. හොඳයි දවර්ණේ, අපි ආයෙත් බලමු තවත් එක් වතු භෝග වගාවක් ගැන. මේ වතු භෝග වගාව තමයි රබර් වගාව. විශේෂයෙන්ම පුතේ රබර් වගාවත් ලංකාවට හඳුන්වලා දෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ විශේෂයෙන්ම එකේ ගෞරවය හිමි වෙන්නේ හෙන්රි විකම් කියන කෙනාට තමයි මේකේ ගෞරවය හිමි වෙන්නේ විශේෂයෙන් මේකෙත් අපි ගත්තොත් එමේ ඇයි මේකේ රබර් වගාව වැදගත්කම කියලා ගත්තොත් එමේ විශේෂයෙන් පුතේ ලංකාවේ අර තේ පැලේ හැදුවා වගේම රබර් පැලේකුත් ලංකාවේ හදන තැනක් තියෙනවා ඒක තමයි ගම්පහස්ගිරි හෙන්රත්ගොඩ කියන උද්භිත උද්‍යානයේ තමයි මේ රබර් පැලය විශේෂයෙන්ම රෝපණය කරලා තියෙන්නේ අදලත් මේක අපිට දැක ගන්න පුළුවන් ඒ වගේම තමයි පුතේ රබර් වගා ගන්නවා ලංකාවේ රබර් වගා කරන ප්‍රදේශ කීපයක විශේෂත්වයක් තියෙනවා රත්නපුර කෑගල්ල කරුතර වගේ ප්‍රදේශ ඊටාම විශේෂයි ඒ වගේම තමයි පුතේ ප්‍රධාන වශයෙන් මේක ලංකාවේ රැකියා උත්පාදනය කරන ඒ වගේම විවිධ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සපයන වගාවක් හැටියට අපිට මේ රබර් වගාව හඳුනා ගන්න පුළුවන්. මොකද රබර් වගාවේ මෙන්න මේ වගේම අපි වැදගත්කම හඳුනා ගැනීමේදී ඊළඟට අපි බලමු පුතේ මේ රබර් වගා කරන දිස්ත්‍රික්ක එහෙම නැත්නම් ප්‍රදේශ නැත්නම් කලාප විශේෂයෙන්ම ගත්තොත් එමේ ලංකාවේ රබර් වගා කරන කලාප හැටියට තියෙන්නේ ප්‍රදේශ හැටියට නැත්නම් දිස්ත්‍රික්ක හැටියට තියෙන්නේ කෑගල්ල, රත්නපුර, කළුතර තමයි. මීට අමතරව පුතේ කොළඹ, ගම්පහ, ගාල්ල මෙන්න මේ වගේ දිස්ත්‍රික්ක වලත් රබර් වගා කරනවා. ඊට අමතරව මාතලේ, මහනුවර, බදුල්ල, හම්බන්තොට, මොන්රාගල මේ වගේ ප්‍රදේශ වලත් සාමාන්‍ය සුළු වශයෙන් රබර් වගා කරනවා. ඒ වගේම තමයි පුතේ මේ වෙද්දි ව්‍යාප්ත කරමින් පවතින මුලතිව්, වවුනියා වගේ ප්‍රදේශ වලත් රබර් වගාව ව්‍යාප්ත කරමින් පවතිනවා. ඒ වගේම තමයි මේ රබර් වගාව ගත්තොත් එම් පුතේ ඊළඟට ඒකේ අපි අර කරුණු ඒක රාශී කරන එහෙම නැත්නම් අර කෙටි සටහන් වගේ කරුණු ඇතිරත් කරගන්න එක තමයි රබර් වගාවට බලපාන්නා වූ සාධක. රබර් වගාව සඳහා බලපාන්නා වූ සාධක ප්‍රධාන වශයෙන් අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන් මං කිව්වා වගේ එකක් තමයි භෞතික සාධක, අනික තමයි පුතේ මානව සාධක. භෞතික සාධක හැටියට ගත්තොත් එම් උෂ්ණත්වය ගත්තොත් එම් සෙල්සියස් අංශක 27ක පමණ උෂ්ණත්වයක් රබර් වගාවට අවශ්‍ය වෙනවා. වර්ෂාපතනය ගත්තොත් එම් මිලිමීටර් 2000ට වඩා වැඩි වර්ෂාපතනයක් අවශ්‍ය වෙනවා. පස ගත්තොත් එහෙම මේකට ඕනේ කබොක් මිශ්‍ර රතු පැහැති පසක් තමයි, විශේෂයෙන්ම රතු පසක් තමයි මේ වගාව සඳහා බලපවත්න්නේ. මානව සාධක හැටියට ගත්තොත් එහෙම දරුණු අපිට කියන්න බලන්න පුහුණු ශ්‍රමය අවශ්‍ය වෙනවා, ප්‍රවාහණය අවශ්‍ය වෙනවා, වෙළඳ පොළ, මෙන්න මේ කියන සාධක රාශියක් මානවයන්ගේ පැත්තෙන් බලපානවා මේ වගාව කෙරෙහි. විශේෂයෙන්ම ගත්තොත් එහෙම පුතේ රබර් රාශිය නිෂ්පාදන මෙන්න මේ වගේ නිෂ්පාදන ගොඩක් තියෙන පුළුවන්. එකක් තමයි මේ රබර් සෙරෙප්පුව නේද, ටයර් ටියුබ් යාසෙ ලම්බඩු විසුතුරු භාණ්ඩ. දැන් අපි දැකලා තියෙනවා නිවෙස් වල තියෙන ඔය ප්ලාස්ටික් පුටු නේද, විවිධ විසුතුරු උපකරණ, ඒ වගේම අපිට කාර්යාල උපකරණ, මේව රාශියක් මේ අද වෙද්දි මේ රබර් රාශිය දැන් ප්ලාස්ටික් ආදී නිෂ්පාදන වලින් නිෂ්පාදනය කර ගන්නවා. ඒ වගේ තමයි විශේෂයෙන්ම ලංකාව තුරන් මේ රබර් හා ප්ලාස්ටික් සම්බන්ධයෙන් කීර්තිමත් නම දිනාගත් ආයතන තියෙනවා. එකක් තමයි ඔය අපි දන්නා අපිකෝ ෆීනික්ස් වගේ ආයතන විශේෂයෙන්ම තියෙන. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන රබර් විශේෂයෙන්ම යුරෝපා රටවලට, ඒ අතර ගත්තොත් ඔස්ට්‍රියාව, ඔස්ට්‍රේලියාව නෙමෙයි දරුණේ, ඔස්ට්‍රියාව කියන්නේ සාමාන්‍යයෙන් යුරෝපා තියෙන ප්‍රධාන රටක්. බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය, රීසිය මෙන්න මේ වගේ රටවලට විශේෂයෙන්ම ශ්‍රී ලංකාව නිෂ්පාදනය කරන රබර් අපනයනය කරනවා. ඒ වගේම තමයි අපේ රබර් විශේෂයෙන්ම චීනය, ජපානය, හොංකොන්, පකිස්තානය ආදී රටවලත් අපි අපනයනය කළා විශාල විනිමයක් උපය ගන්නවා. ඊළඟට ගත්තොත් එහෙම පුතේ අපි මේක අසින් ගත්තොත් එහෙම ගැටලු රබර් වගා වාස්තුවේ කියලා එකක් තමයි පුතේ මේ විශේෂයෙන් මේ වගා බිම් කට්ටි වෙන එක ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේ ස්වභාවික උපද්‍රව විශේෂයෙන් නායම් වගේ දේවල් එක්කම මේ රබර් ආසිත ප්‍රදේශ විනාශ වෙන්න පුළුවන්, දේශගුණ විපර්යාස බලපාන්න පුළුවන්, ඒ වගේම සමසේවක පිරිස අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ සඳහා රැකියා සඳහා යොමු වෙන ප්‍රමාණය, රබර් කැපීම, කිරි කැපීම සඳහා යොමු වෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මෙන්න මේවත් එක්ක විවිධ වූ ගැටලු රාශියක් මතුවෙන්න පුළුවන්. එහෙනම් අපි ඔන්න රබර් වගාව ගැනත් කරුණු හර විදිහම ඒක රාශි කරගත්තා. මම කැමති තව එක් වගාවක් පිළිබඳව කතා කරලා ප්‍රශ්න කීපයක් සඳහා අපි යොමු වෙන්න. හරි, ඒකදී මම දැන් කැමති කතා කරන්න තවත් එක් වගාවක්, එක් භෝගයක් තමයි සුළු අපනයන භෝග. විශේෂයෙන්ම සුළු අපනයන භෝග ලංකාව තුළ නිර්මාණය වීම නැත්නම් ඒක ආරම්භ කිරීම බලාපොරොත්තු වෙලා තියෙන නැත්නම් හේතු වෙලා තියෙන දරුවනේ, සාම්ප්‍රදායික අපනයන භෝග වලට අමතරව විශේෂයෙන්ම අපනයනය මුල් කරගෙන කුඩා පරිමාණයෙන් වගා කරන කුෂි භෝග තමයි අපි මේ සුළු අපනයන භෝග කියලා කියන්නේ. ඒ කියන්නේ අර ප්‍රධාන අපනයන භෝග තියෙනනේ දරුවනේ, විශේෂයෙන් ගත්තොත් එහෙම තේ, රබර් වගේ දේවල් තියෙනනේ, මෙව්වා නැතුව මේ භෝග නැතුව සුළු වශයෙන් වගා කරලා අපනයන සඳහා මුල් කරගත්ත භෝග අපි කියනවා සුළු අපනයන භෝග කියලා. දැන් දරුවන්ට වැටෙන්නේ නැති ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම රජය 1960න් පස්සේ මේ සුළු අපනයන භෝග ලංකාව තුළ වගා කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරනවා. ඒකෙහි බලපාලා තියෙනවා මෙන්න මේ වගේ සාධකයන් අපිට කීපයක් බලපවත්ලා තියෙනවා. එකක් තමයි පුතේ අපේ තිබ්බ සාම්ප්‍රදායික භෝගවල අපනයනය ගත්තොත් මිල කාලින් කාලයට උච්චාවචනය උච්චාවචනය කියන්නේ ඊළ මිල ඇවිල්ලා ඉහළ සහ පහළ යාම සිදු වෙනවා. මෙන්න මේකත් බලපාලා තියෙනවා. ඊළඟ ගත්තොත් එහෙම විදේශ විනිමය පිළිබඳ ගැටලු ඇවිල්ලා තියෙනවා. ඊළඟ ගත්තොත් එහෙම මේ තේ රබර් පොල් වගක් කළ නොහැකි බිම්වල වෙන මොන හරි වගා කිරීමට කෙරෙහි අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේ තමයි විවිධ රැකියා නිර්මාණය කිරීමේ අරමුණු වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි විශේෂයෙන්ම ගත්තොත් එහෙම පුතේ ග්‍රාමීය ප්‍රදේශවල විරැකියා විහිළු මට්ටම තියෙන ඒවා අඩු කිරීම බලාපොරොත්තුවක් කියලා තියෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න කාන්තාවන් සවිබල ගැන්වීම මේ රැකියා තුළින් ඒක බලාපොරොත්තු වෙලා තියෙනවා. මෙන්න මේවා කරුණු රාශියක් බලාපොරොත්තු වෙන තමයි අපේ රට තුළ මේ සුළු අපනයන භෝග විශේෂයෙන්ම නිර්මාණය කළා. ඒකට වෙනද පොලක් හරි ගස්සලා ඒක දේශීය වගේම විදේශීය වෙනද පොලටත් යොමු කරන්න මූලික වෙලා තියෙන්නේ. විශේෂයෙන් පුතේ මේ සුළු අපනයන භෝග සම්බන්ධයෙන් කතා කරද්දී 1972 ලි සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව පිහිටවනවා. ඒ වගේ තමයි 2010 දී කෘෂි අපනයන මණ්ඩලය පිහිටනවා. මෙන්න මේක ඉතාම වැදගත්. අපි මොනවද මේ සුළු අපනයන භෝග කියලා හඳුනුවොත් එහෙම පුතේ අපිට කියන්න පුළුවන් ගම්මිරිස්, කෝපි, සාදික්ක, කරාමුණැටි, කුරුඳු, කොකෝවා, මෙන්න මේ වගේව තමයි ප්‍රධාන වශයෙන්ම අපි හඳුනගන්නේ. මීට අමතරව පුතේ මල් වෙන්න පුළුවන් පළතුරු, විසිතුරු පැල, මෙන්න මේවත් සුළු අපනයන භෝග හැටියට අපිට හඳුනගන්න පුළුවන්. විශේෂයෙන්ම ගත්තොත් එහෙම පුතේ සුළු අපනයන සම්බන්ධයෙන් තියෙන පරේෂණ ආයතනය පිහිටලා තියෙන ශ්‍රී ලංකාවේ මාතලේ පිහිටලා තියෙන්නේ එක ප්‍රධාන පරේෂණ ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම පුතේ සමහර සුළු අපනයන භෝගයන් සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ගම්මිරිස්. ගම්මිරිස් වලට ප්‍රධාන ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මහනුවර, මාතලේ, කෑගල්ල. තව එකක් අපි එකක් හැටියට සාදික්කා. සාදික්කා මාතලේ, මහනුවර, රත්නපුර. අපි ගත්තොත් එහෙම කෝපි, කළුතර, කෑගල්ල, රත්නපුර, මාතලේ, මහනුවර. ඊළඟට ගත්තොත් එහෙම පුතේ පැංගිරි. පැංගිරි නම් විශේෂයෙන්ම වියලි කලා ප්‍රදේශ වලට මේක ව්‍යාප්ත වෙලා තියෙන මාතර, හම්බන්තොට වගේ ප්‍රදේශ වල තමයි මේවා තියෙන්නේ. මල් මල් වර්ග ගත්තොත් එහෙම නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවිලා ආදී ප්‍රදේශ වලත් මෙන්න මේවා වගා කරනවා. එහෙනම් අපිට පේනවා අපි දැක්ක පොදු සාධකයක් තමයි මේ බොහෝමයක් සුළු අපනයන භෝග මහනුවර සහ මාතලේ කියන දිස්ත්‍රික්ක වල වගා කිරීමේ හැකියාව තියෙන. හොඳට මතක තියාගන්න පුතේ අපිට ලකුණු කීපයක් හරි උපයෝග ගන්න පුළුවන් මහනුවර මාතලේ මතක තියාගත්තොත්. ඊළඟට මීට අමතරව පුතේ සුළු අපනයන භෝග හැටියට වර්තමාන නම් ඔය පැණිකොමඩු, බඩේිනුගු, එය මල් වර්ග, විසිතුරු පැල ආදියත් විශේෂයෙන්ම වෙළඳ විදේශ වෙළඳ පොළ සඳහා අරමුණු කරගෙන යොමු කරලා තියෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේදී විවගාව, තේ වගාව, පොල් වගාව, රබර් වගාව හා සුළු අපනයන භෝග සම්බන්ධයෙන් කරුණු අර කිව්වා වගේම පොඩි කෙටි සටහනක් අනුව සකස් කරගන්න. හැබැයි පුතාලට මෙතනින් ඉතුරු වෙනවා එළවලු වගාව, ඒ වගේම තමයි කිරිපත්ටි පාලන සත්න පාලන තුලහා දීවර කටිරු. ඔයගත් පුතේ ඔය විදිහටම පොඩි කෙටි සටහනක් හදාගන්න. උතර පුතාලට පුළුවන් ඉතා සාර්ථකව මේ පාඩම අවබෝධ කරගන්න. හරි, දැන් මේ තියෙන පාඩමේදී පුතේ මම කිව්වන අර බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් නිර්මාණ වෙලා අපිට මේකෙන් මේ කුෂිකර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම නැත්නම් රචනාමය ප්‍රශ්නේ පැත්තෙනොත් අර මං කිව්ව ප්‍රශ්න දෙකේ ඉඳන් අර ප්‍රශ්න හතක් තියෙනවා. ඒ හතෙන් හතරකට අපිට පිළිතුරු සපයන්න තියෙනවා කියලා. අන්න ඒ කොටසෙනොත් අපිට අහන්න පුළුවන්. විශේෂයෙන් මං කියන්න කැමති පළමු ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙනම් පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් තියෙනවා. ඒ 40 මෙන්න මේ විදිහට ඔබට යොමු වෙන්න පුළුවන්. එකක් තමයි ගැළපෙන පිළිතුර තෝරා අදාළ හිස්තැන මත ලියන්න. ඊළඟ තමයි හරි වැරදි යොදන්න එන්න පුළුවන්. නැත්නම් රවුම් කරන්න එන්න පුළුවන්. හරි නිවැරදි වැරදි කියන එක බලලා අපිට ඒක රවුන් කළා දාන්න. ඊළඟ තමයි පුතේ හිස් තැන මත නිවැරදි පිළිතුරු ලිවීම. ඊළඟ තමයි නිවැරදි පිළිතුරු කාණ්ඩය තේරීම. නිවැරදි පිළිතුරේ අංකය ලිවීම. මෙන්න මේ ආකාරයට ප්‍රශ්න 40 ඔබට යොමු වෙන්න පුළුවන්. ඒකදී මම ප්‍රශ්න කීපයක් ඔබ සඳහා දැන් යොමු කරන්නම්. මෙන්න මේ ආකාරයට මම මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට අදාළව කීපයක් ඔබට ඉදිරිපත් කරන්නේ. පළමු ප්‍රශ්නේ තමයි හිස් තැනක් දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම විවාකා කරන දිස්ත්‍රික්කය වේ. මම නැවතත් කියන්නම්, හිස් තැනක් දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම විවාකා කරන දිස්ත්‍රික්කය වේ. ඒකේ වරහන් ඇතුළේ පිළිතුරු තුනක් තියෙනවා. එකක් තමයි අනුරාධපුර, අනික කුරුණෑගල, අනික මහනුවර. උතර මේකෙන් නිවැරදි පිළිතුර අපි ඉස්සලත් කතා කරා යදි කරුණා ඒක රාශි කරගද්දී අපි දැක්කා. මේක පිළිතුර වෙන්නේ ස්ථානට අපි දාන්න ඕනේ කුරුණෑගල කියන පිළිතුර තමයි මේකට අයිති වෙන දිස්ත්‍රික්කයක් හැටියට ගත්තොත් කුරුණෑගල. ඊළඟ ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ තේ වගාව හඳුන්වා දෙනු ලැබුවේ හිස්තන විසිනිය. ඒකේ තමයි ජේම්ස් ටේලර්, හෙන්රි ෆෝඩ්, ජේම්ස් විලියම්. මේකේ නිවැරදි පිළිතුර වන්නේ පුතේ ශ්‍රී ලංකාවට තේ වගාව හඳුන්වලා දෙන්නේ ජේම්ස් ටේලර් තමයි. ඉංග්‍රීසි ජාතිකය තමයි අපේ රටට තේ වගාව හඳුන්වලා දීලා මං කියවර ලූල් කඳුරේ තේවත්තේ තමයි තේ පැලේ රෝපණය කරන්නේ. ඒ වගේම තවත් බහුවර ප්‍රශ්නයක් තමයි ශ්‍රී ලංකාවෙන් නිපදවන ලෝකයේ හොඳම තේ හිස්තැනක් ලකුණින් වෙළඳපොළට ඉදිරිපත් කරේ. ශ්‍රී ලංකාවේ නිපදවන ලෝකයේ හොඳම තේ හිස්තැනක් ලකුණින් වෙළඳපොළට නිකුත් කරේ. මේ ස්ථානයේ තියෙනවා එකක් තමයි මාළු ලකුණින්, අනික තමයි පක්ෂියෙකුගේ ලකුණින්, අනික තමයි සිංහයෙකුගේ ලකුණින්. මම මේ හිතන්නේ මේ පිළිතුර සම්බන්ධයෙන් මම කතා කරා. මේ අපි ඉදිරිපත් කරන ලකුණ තමයි සිංහයක උලකින් තමයි ලෝකෙට ලංකාවේ හොඳම තේ ඉදිරිපත් කරන්නේ. ඊළඟට මම කැමති පුතේ අර නිවැරදි වැරදි ලකුණු කරන්න තියෙන ප්‍රශ්නයක් නැවත බලන්න. ඒකේ පළවෙනි ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ ගෙවතු වගාවක් ලෙස පොල් වගාව සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ ගෙවතු වගාවක් ලෙස පොල් වගාව සිදු කෙරේ. මේකේ තියෙන්නේ නිවැරදි වැරදි කියන අක්ෂර දෙකෙන් ලකුණු කරන්න. මේක උත්තරේ ගත්තොත් මේක නිවැරදි, එහෙනම් අපි අර නිවැරදි කියන පැත්තේ රවුමක් අඳින්න ඕනේ. ඊළඟ තමයි ශ්‍රී ලංකාවේ පොල් පරීක්ෂණ ආයතනක් ඇඹිලිපිටියේද පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ පොල් පරීක්ෂණ ආයතනය ඇඹිලිපිටියේද පිහිටා ඇත. ඒකත් නිවැරදි, එහෙනම් අපි නිවැරදි කියන පැත්ත රවුම් කරන්න ඕන. මේකේ තුන්වෙනි ප්‍රශ්නය මෙරට රබර් වගාව හඳුනා දී ඇත්තේ ජේම්ස් ටේලර් විසින්ය. ජේම්ස් ටේලර් විසින්ද? ඒක වැරදි. එහෙනම් අපි වැරදි කියන පැත්තෙන් එක රවුමක් අඳින්න ඕන. ඊළඟ ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ පළමු රබර් පැලය ලූල් කඳුර වතු යායේ රෝපණය කර ඇත. ශ්‍රී ලංකාවේ පළමු රබර් පැලය ලූල් කඳුර වතු යායේ රෝපණය කර ඇත. ඒක පිළිතුර වැරදි. ලූල් කඳුර නෙමෙයි මේක තියෙන්නේ ගම්පහස්කිරිය හෙම්රත්ගොඩ උද්භිද උද්‍යානයේ තමයි ඒක රෝපණය කරලා තියෙන්නේ. ඔන්න මේ විදිහට අපිට තවත් විවිධ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රශ්න යොමු වෙන්න පුළුවන්. හරි, ඊළඟට උනාද අපි තවත් ප්‍රශ්න රටාවක් බලමු. හිස්තන මත පිළිතුරු ලියන්න. උතර පුතේ මෙතන පිළිතුරු කොහෙන්වත් නැහැ. අපිට හිස්තන මත අපිම පිළිතුරු නිවැරදි පිළිතුරු ලියන්න ඕනේ. උතර ඒ සම්බන්ධයෙන් අපිට දැනුමක් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකේ පළවෙනි එක තමයි සුළු අපනයින භෝග පරේෂණ ආයතන හිස්තනක් දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මම නැවතත් කියන්නම්, සුළු අපනයින භෝග පරේෂණ ආයතන හිස්තනක් දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මේකේ පිළිතුරු එන්නේ පුතේ මාතලේ දිස්ත්‍රික්කයේ. හරි, ඒක දෙවෙනි ප්‍රශ්නේ තමයි හිස්තනක් පුරවන්න තියෙන නැවත තව එකක් මම කියන්න. කිරිපත්ටි පාලනය දියුණු කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි පරේෂණ ආයතනයකි. පුතාලට මේ පාඩම තව අපි කතා කරපු තැන ඉඳන් පාඩම් දෙකක් එකක් විතර කීපවම තියෙන්නේ. කිරිපත්ටි පාලනය දියුණු කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි පරේෂණ ආයතනයක් අහනවා. ඒක තමයි අඹේවැල පරේෂණ ආයතනයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම එක අර දෙන්නු සහ විවිධ තුන වර්ග දෙන්නුට ලබා දෙන ඒ සම්බන්ධයෙන් පරේෂණ කරන මේක පරේෂණ ආයතන හැටියට අපි මේක ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු රචනාමය ප්‍රශ්නයක්. මම කියවා රචනාමය ප්‍රශ්නයේ කොටස් තුනක් තියෙනවා කියලා. එකක් තමයි කුමක්ද අහන්න පුළුවන්. ඒකට ලකුණු දෙකක් වගේ හම් වෙනවා. ඊළඟ තමයි සඳහන් කරන්න ලකුණු තුනයි. ඊළඟ තමයි අන්තිම ප්‍රශ්නේ නවා තුන්වෙනි කොටසෙන් පැහැදිලි කරන්න විස්තර කරන්න නැත්නම් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. ඒකට ලකුණු පහක් හම්බ වෙනවා. උතල ලකුණු 10ක ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. පුතේලා උත්තර ලියද්දි, දුවලා පුතා උත්තර ලියද්දි අනිවාර්යයෙන් මේ අහලා තියෙන දේ පමණක් මේ පිළිතුරු සැපයීම ඉතාම වැදගත් වෙනවා. දැන් උදාහරණයක් අපිට මෙහෙම බලමු. සුළු අපනයන භෝගයනු කුමක්ද? සුළු අපනයන භෝගයනු කුමක්ද? දැන් මේකට වෙන පිළිතුරු මොකුත් තියලා වැඩක් නැහැ. එහෙනම් අපි කියන්න ඕනේ මෙන්න මෙහෙම. සුළු අපනයන භෝගයනු අර සාම්ප්‍රදායික භෝග වලට අමතරව අපනයන අනුමුණ කරගෙන සුළුෙන් වගා කරන භෝග සුළු අපනයන භෝග වේ. එච්චරයි. වෙන මොකොත් පුතේ පිළිතුරු අපි වැඩිපුර දාන්න යන්න එපා. මොකද කාලයත් එක්ක ගත්තොත් අපිට ඔච්චරයි පිළිතුරු සපයන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ මේකෙන් අහනවා සුළු අපනයන භෝග කෙරෙහි රජයේ අවධානය යොමු වීමට කරුණු තුනක් සඳහන් කරන්න. කරුණු තුනයි අහන්නේ. අපි පහක් හයක් එහෙම ලියන්න යන්න එපා. තුනයි අහන්නේ. අතන මේකක් තමයි අපිට එකක් දාන්න පුළුවන්. සාම්ප්‍රදායික භෝගවල මිල උච්චාවචනය වීම. සාම්ප්‍රදායික අපනයනය කරන භෝගවල මිල උච්චාවචන වෙන විශේෂයෙන්ම තේ වෙන්න පුළුවන් රබර් වෙන්න පුළුවන් පුතේ අපේ මිල කාලෙන කාලෙන් උච්චාවචන වෙන හින්දා ඒක අවම කරගන්න අපි මෙන්න මේ විශේෂයෙන්ම සුළු අපනයන භෝග කෙරෙහි යොමු වෙලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේකේ කාරණා තුනක් ගන්න ඊළඟට අපි කියන්න පුළුවන් ලෝක වෙළඳ පොළ තුල සුළු අපනයන භෝග සඳහා විශාල ඉල්ලුමක් ඇතිවීම. ඇත්තටම පුතේ ඒ හින්දා තමයි අපේ රටේ විවිධ කාලවල විවිධ ජාතිකයන්ගේ විශේෂයෙන්ම අරාබි ජාතිකෝ ඊට පසු කාලීන යුරෝපා ජාතීන් අපේ රටට ආක්‍රමණය කරලා අපේ රට අල්ල ගැනීමකට හේතු වෙනවා මේ ලංකාවේ තිබ්බ විවිධ වූ සුළු අපනයන භෝගයන්. ඒ වගේම තමයි තවත් කාරණාවක් හැටියට අපි ගන්න පුළුවන් ජනතාවගේ ආදායම් මට්ටම් වැඩි දියුණු කිරීම. ජනතාවගේ ආදායම් මට්ටම් වැඩි කර ගැනීමට හැකිවීම. මෙන්න මේ හින්දා විශේෂයෙන්ම සුළු අපනයන භෝග කෙරෙහි රජයේ අවධානය යොමු කරලා තියෙනවා. ඔන්න ඒකට අපි පිළිතුරු තුනක් සැපයවුවා. හරි ඊළඟට විශේෂයෙන් වැදගත් වී පුතේ මතකයි නේද මම කිව්වා 1972 සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව ඒ වගේ තමයි විශේෂයෙන්ම අර 2010 තවත් විශේෂයෙන්ම අපනයන මණ්ඩලය වගේ දේවල් හඳුන්වලා දෙනවා. ඒවා ඉරි ගන්න ප්‍රශ්න වලින් හෝ කිසියම් හිස්තන්න පුරවන්න අපිට දාන්න එන්න පුළුවන් මේ පිළිබඳ අවධානය යොමු කරන්න. මේකේ තුන්වෙනි කොටස තමයි සුළු අපනයන භෝග වගා කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන දෙකක් පැහැදිලි කරන්න. සුළු අපනයන භෝග වගා කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන දෙකක් පැහැදිලි කරන්න. එහෙනම් පුතේ මේකට ලකුණු පහක් හම්බෙන ලකුණු පහක් හම්බෙනවා නම් අපි අනිවාර්යයෙන්ම දෙකක් කියන්නේ මේ ප්‍රයෝජන දෙක එකට ලකුණු දෙකම ආරගානේ අපිට හිමි වෙන්න පුළුවන්. අයිකින් මම මේවා පොයින්ට් කරලා පොඩ්ඩක් විතර කියන්න එකක් තමයි විදේශ විනිමය ඉපයීමට හැකිවීම. අපි දන්නවා විශේෂයෙන්ම අපේ රටේ තියෙන සුළු අපනයන භෝග වෙළඳ පොළට යොමු කරලා විශාල වූ විදේශ විනිමයක් වාර්ෂිකව උපයා ගන්නවා. ඉතින් මේ විදේශ විනිමයන් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිමත් වෙලා එදා ශ්‍රී ලංකාවේ තියෙන හොඳ ආර්ථික පදනමක් පවත්වා ගැනීමට හේතු වෙනවා. ඊළඟ තමයි පුතේ විශේෂයෙන්ම රැකී අවස්ථා පුළුල් වෙනවා. මේක ගත්තොත් මේ ඍජු හෝ වක්‍ර රැකියා නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අතුරු රැකියා අවස්ථා ගණනාවක් ඇති වෙන්න පුළුවන්. ඒකත් මෙන්න මේකේ තියෙන අපිට ප්‍රයෝජනය. ඊළඟ තමයි පුතේ ප්‍රාදේශීය සංවර්ධන ඇතිවීම. ප්‍රාදේශීය සංවර්ධන කියන්නේ මේවා වගා කරන ප්‍රදේශ වලට මේ මුදල් යන හින්දා ඒවා ප්‍රවාහනය කරන මාර්ග ඒ දේවල් හැදෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැක්කා මීට කලින් ලංකාවේ බැංකු ශේෂ්ත්‍ර දුරකථන ඊට පස්සේ ගත්තොත් මේ මාර්ග ඊළඟට ගත්තොත් එහෙනම් පුතේ දුම්රිය මාර්ගයේ මේ සියල්ලම නිර්මාණය වෙන්නේ තේවගාවත් එක්ක. තේවගාව වගේම තමයි මේ සුළු අපනයන භෝගත් ප්‍රාදේශීය සංවර්ධනයට ප්‍රධාන වශයෙන්ම බලපාන්න පුළුවන්. ඊළඟ තමයි පුතේ මේ ග්‍රාමීය විරකියාව අඩු වීම. ග්‍රාමීය ප්‍රදේශවල නාගරික ප්‍රදේශවල විරකියාව සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන්, වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒක අවම කරගන්නත් විශේෂයෙන්ම මෙන්න මේ සුළු අපනයන භෝග වගා කිරීමෙන් අපිට කරගන්න පුළුවන්. ඊළඟ තමයි ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න කාන්තාවන් සවි බල ගැන්වීම. විශේෂයෙන්ම පුතේ ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න කාන්තාව රැකියාවක් කරන්නේ නැහැ. නමුත් ඒ කට්ටියගේ තියෙන විරකියාව අඩු කරගන්න ඒ කට්ටිය සවි බල ගන්නවොන්ද මෙන්න මේ කියන සුළු අපනයන භෝග වගා කිරීම ප්‍රයෝජනයක් ඇටිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ වගා නොකරන බිම් වගා කිරීමෙන් ආදායම් උපයා ගැනීමට. වගා නොකරන බිම් විශේෂයෙන්ම වගා කරලා ආදායම් උපයා ගන්නත් මේකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මොකද මම මේකේ ප්‍රයෝජන කීපයක්ම කිව්වා. පුතාලා මේවා පියලි කීපකින් හරි විස්තර කරලා ලිව්වොත් තමයි මේ ලකුණු ප්‍රමාණය උපයා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟට මේක ගත්තොත් එහෙම තව ප්‍රශ්නයක් තියෙනවා. අපි එකත් බලමු. එකත් බහුවර්ණ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මම මෙහෙම ඉදිරිපත් කරන්න. ඒකේ පළවෙනි එක තමයි මිරට වගා කරන ප්‍රධාන වතු භෝග දෙකක් නම් කරන්න. මිරට වගා කරන ප්‍රධාන වතු භෝග දෙකක් නම් කරන්න. දැන් පුතාලා දන්නවා ඇති අපේ රටේ තියෙන ප්‍රධාන වතු භෝග මොනවද කියලා. මම අපි කතා කරා. එකක් තමයි පුතේ තේ. තේ වගාව. අනික තමයි රබර් වගාව. අනික තමයි පොල් වගාව. ඒකෙන් ප්‍රධාන වශයෙන් අපිට ගන්න පුළුවන් තේ සහ රබර් කියන වගාවන් තමයි ප්‍රධාන වශයෙන්ම ගන්න පුළුවන්. හැබැයි ඔතන වී වගාව නම් අයි තියන්නේ නැහැ පුතේ. ඒක වතු භෝගයක් නෙමෙයි හින්දා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ පුතාලා. හරි. ඔකේ දෙවෙනි ප්‍රශ්නේ. ඔකේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ඉහත ඔබ එකෙහි කිකිරි පළවෙනි ප්‍රශ්නේ පුතේ. නම් කරන ලද එක් භෝග වගාවක් තෝරාගෙන එම වගාව සඳහා බලපාන සාධක දෙකක් විස්තර කරන්න. බලපාන සාධක දෙකක් විස්තර කරන්න. එහෙනම් අපිට ගන්න පුළුවන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම රබර් වගාව. රබර් වගාවේ භෞතික සාධක හැටියට ගන්න පුළුවන් වර්ෂාපතනය. වර්ෂාපතනය ගත්තොත් එහෙම මිලිමීටර 2000ට වඩා වැඩි වෙන්න ඕන. ඊළඟ තමයි උෂ්ණත්වය. උෂ්ණත්වය ගත්තොත් සෙල්සියස් අංශක 27ක් පමණ මේ සඳහා උෂ්ණත්වයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි පුතේ මේ සඳහා කබොක් මිශ්‍ර පසක් තමයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ මේ වගාව සඳහා. ඒ වගේම මීටර 300ට වඩා මද බෑවුම් සහිත ප්‍රදේශයක් තමයි විශේෂයෙන්ම මේ රබර් වගාව සඳහා යෝග්‍ය වෙන්නේ. ඒ අපි කතා කරේ භෞතික සාධක. ඕන අපිට මේකෙන් මානව සාධක කිපිකුත් කියන්න පුළුවන්. ඒක එකක් තමයි පුතේ ශ්‍රමය. වෙළඳ පොළ ප්‍රවාහණය මෙන්න මේ වගේ සාධකත් බල විශේෂයෙන් ගත්තොත් එහෙම පුතේ ශ්‍රමය ගත්තොත් එහෙම මේකට පුහුණු ශ්‍රමය වගේ නුපුහුණු ශ්‍රමයක් අවශ්‍ය වෙනවා හොඳ වෙළඳ පොළක් පවතින ඕන රබර් නිෂ්පාදනයන් දියත් කරන්න ඒක හදන රබර් අපිට අපනයනය කරන්න හෝ වෙළඳ පොළට යොමු කරන්න මේ සඳහා තියෙන්න ඕන අපි ඔන්න ওই විදිහට ගන්න පුළුවන් ඒ වගේම ගත්තොත් එහෙම සරලව තව වගාවක් හැටියට ගත්තොත් එහෙම තේ වගාවෙත් බලපන්නා වූ භෞතික සාධක මානව සාධක කියවෙන් කරන්න පුළුවන් භෞතික සාධක හැටියට ගත්තොත් එහෙම වර්ෂාපතන මිලිමීටර් 1900ත් 5400ක් වගේ අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ත් සෙල්සියස් අංශක 27ත් වගේ යගයක් විශේෂයෙන්ම ලැටරයිට්ස් පසක් තමයි මේ සඳහා බල පැවැත්වෙන්නේ මානව සාධක හැටියට ගත්තොත් දරුවනේ ශ්‍රමය යන්ත්‍ර සූත්‍ර ප්‍රවාහණය වෙළඳ පොළ කිනෙවා මේ සාධක සියල්ලම මේ සඳහා බල පැවැත්වෙනවා එදා ඒ සම්බන්ධයෙන් පුතාලට හොඳ අවබෝධයක් තියෙනුනේ මෙන්න මේ විදිහට කාරණා ටික ගොනු කරලා පැහැදිලිව පිළිතුරු සපයන්න පුළුවන් වෙන්න ඕනේ දරුවනේ හරි අපි බලමු ඕකේ අවසන් ප්‍රශ්නේ කොහොමද කියලා. ඒකේ අවසන් ප්‍රශ්නේ මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඔබ තෝරාගත් එක් වතු වෝග වගාවක් ආශ්‍රිතව වර්තමානයේදී පැන නැගී ඇති ගැටලු දෙකක් කෙටියෙන් විස්තර කරන්න. ඔබ තෝරාගත් එක් වතු වෝග වගාවක් ආශ්‍රිතව වර්තමානයේදී පැන නැගී ඇති ගැටලු දෙකක් විස්තර කරන්න. දැන් පුතේ මේ මෙතන මේ එක ප්‍රශ්නයකවත් ඇහුවේ නැහැ වතු භෝගයක් නම් කරෙත් නැහැ ඇහුවේ නැහැ මේක අපිටම හදලා ලියන්න තියෙන්නේ. ආ මේ වගේ අවස්ථාවකදී පුතේ අපිට ඕන ගන්න පුළුවන් වතු භෝගයක් හැටියට විශේෂයෙන්ම තේ වගාව. තේ වගාවේ තියෙන ගැටලුවක් තමයි පුතේ තේන තේ වතු ඊටාම පැරණි අපේ. ඒ වගේම තමයි පුතේ මේ තේ වතු පරිණින්න ඒගෙන අස්වැන්න ප්‍රමාණය ඊටාම අඩු වෙලා මේක තේ නිෂ්පාදනය අවම වෙන්න ඒ වගේම තමයි විදේශ වෙළඳ පොළට යවන්න අපිට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔන්න තේවතු පරිණිවීම කියන කාරණාව ගන්න පුළුවන්. ඊළඟ තමයි පුතේ කර්මාන්ත ශාලා ඊටාම පරිණිවීම. ලංකාවේ තියෙන කර්මාන්ත ශාලා ගත්තොත් මේ තේ කර්මාන්ත ශාලා ගොඩක්ම පරිණි. මහනුවරවටත් අපි දන්න ඔය පිරිම තලාව බලන පැත්ත විශේෂයෙන්ම හන්තාන පැත්තේ මේ තේ කර්මාන්ත ශාලා තියෙන මේවා බැලුව බැලමුඩ ගොඩක් පරිණි. යන්ත සූත්‍ර පැමිණි. ඉතින් මේ වගේ කාර්යක්ෂමතාවය ගොඩක් අඩු වෙලා තියෙනවා මේකත් ඔන්න බලපාන ගැටලුවක්. ඒක තමයි පුතේ මේ වගාවන් පරිහින්ද අස්වැන්න ක්‍රමයෙන් අඩු වෙනවා. තේ අස්වැන්න එන්න ක්‍රමයෙන් අඩු වෙන්න පුළුවන්. මෙන්න මේවත් තේ වගාවේදී බලපන්නා වූ ගැටලුවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඊළඟ තමයි පුතේ ශ්‍රමය. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ශ්‍රමය මේ ශ්‍රමය ගොඩක් දැන් වර්තමානයේ මානව ශ්‍රමය හිඟ වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා විශේෂයෙන් බලපාලා තියෙන මේ ප්‍රදේශ වල වැඩ කරන කට්ටියක තියෙන විශේෂයෙන්ම අඩු වැටුප් සහිතව ශ්‍රමය ලබා ගැනීම. ඒ වගේ තමයි මේ මෙයලා ජීවත් වෙන ප්‍රදේශ වල තියෙන අඩු පහසුකම් විශේෂගම් තුත් එහෙම අපි මේවට ලයිම් නිවාස කියලා හඳුන්වනවා. මේ වගේ තියෙන සමාජ තත්ත්වයන් මෙන්න මේවත් තේ වගාවට බලපැවැත්වෙන ගැටලු හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ තමයි ස්වභාවික ආපදා. මේ සඳහා බලපාන්න පුළුවන් අධික වර්ෂාපතනයත් එක්කම තේ වගාවට නායම් ඇති වෙන්න පුළුවන්. නැත්නම් තේ පැල විශාල වශයෙන් විනාශ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සාධකත් විශේෂයෙන්ම තේ වගාවේදී අපිට විනාශ වීම සඳහා නැත්නම් මේ ඇති වෙන ගැටලු හැටියට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්න කැමති අපි රූපහණී හරි මොකක් හරි වැඩසටහනක් අපි නරඹනවා නම් දරුණා ඔකට දැකලා ඇති විශේෂයෙන්ම තේ වෙනුවට විවිධ වූ ආදේශක ඇවිල්ලා තියෙනවා විවිධ වූ බීම වර්ග ඇවිල්ලා තියෙනවා. ඉතින් මේත් එක්කම අපේ රටේ තියෙන තේ වගාවේ තේ පානය සඳහා තියෙන පෙළඹවීම ඍණ මට්ටමට යන්න පුළුවන්. මෙන්න මේකත් බලපානවා අපේ තේ වගාවේ තේ නිෂ්පාදනයන් සඳහා මේකත් බලපාන්න පුළුවන්. විශේෂම ඔකට දකින්න ඇති විවිධ රියැලිටි වැඩසටහන් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම විවිධ වූ නේද? අර බෝතලයක් එමි ඉස්සරහන් තියලා තියෙන පුති අපිට ඒක මානසිකව අපිට ඒ අවශ්‍යතාවය ඇති කරනවා. එතකොට අපේ රටේ ඒකත් බලපාන්නේ තේ වගාව සඳහා විවිධ බීම වර්ග සඳහා අපි යොමු කරලා තිනවා. ෂණික විවිධ බීම වර්ග අපේ රටට ඇවිල්ලා තිනවා. නේද? මෙන්න මේවත් එක ඕන අපේ තේ වගාව නැති වෙලා යන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම දරුවනේ අපිට ශ්‍රී ලංකාවේ කුෂිකර්මාන්තය කියන පාඩමේ විශේෂයෙන්ම වී වගාව, තේ වගාව, රබර් වගාව, පොල් වගාව, ඒ වගේම තමයි සුළු අපනයන භෝග ආදී සම්බන්ධයෙන් මෙන්න මේ විදිහට කරුණු කීපයක් අපිට ඉදිරිපත් කරලා විශේෂයෙන්ම අර මං කිව්වා වගේ අර කාරණා කීපයක් එකක් තමයි වැදගත්කම වගාවේ, ඊළඟ තමයි වගා කරන ප්‍රදේශ, බලපාන්නා වූ සාධක, ඊළඟ තමයි ආශ්‍රිත නිෂ්පාදන, ඊළඟට පරේෂණ ආයතන හා එකේ ගැටලු. මෙන්න මේ ගත්තොත් එහෙම අපිට මේ පාඩම ඉතාම සාර්ථකව සාරාංශ කරලා සාර්ථකව අපිට සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දීමට හැකියාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට කුෂිකර්මාන්ත කියන පාඩමේ තොරතුරු සියල්ල ඒකරාශී කරගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන් මේකේ පුතාල බලා ගන්න ඕන සත්ත්ව පාලනයේ එළවලු හා පළතුරු වගාව දීවර කර්මාන්තය. මෙන්න මේ කාරණා කීපය පිළිබඳ නැවත පාඩමකින් හරි අපි සම්බන්ධලා කතා කරමු. එතෙක් ඔබ මේ වැඩසටහන සවන් දුන්නා, අවබෝධය ගන්න නැති ප්‍රශ්න පිළිබඳව අවබෝධය ගන්න නැති. එහෙනම් අද මම මෙතනින් මේ මගේ පාඩම් මාලාව අවසන් කරනවා. පුතාලා හැම දිනාටම තෙරුවන් සරණයි.